2023 ජුනි 8 වන බ්‍රහස්පතින්දා එනම් අද දින පූර්ව භාග 11:30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් සහ ඒ අවසන් වූ වහාම තේරීම් කාර්යක සභාවේ රැස්වීමක් කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීමේ නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරුවරුක අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්, 2022 වර්ෂය සඳහා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කච්චේරිය වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන සහ ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කෘතිය මම යෝජනා කරමි.
වැවිලි කර්මාන්තම
2022 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කෘතිය මම යෝජනා කරමි. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කෘතිය මම යෝජනා කරමි.
මහජන ආරක්ෂක අමාත්‍යතුමා
2022 වර්ෂය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ඔව්, විපක්ෂ නායකතුමා.
මහජන ආරක්ෂාව පිළිබඳව ගරු අමාත්‍යතුමා සිටින මේ අවස්ථාවේ මම කියන්න කැමති, එතුමාගේ මඟ පෙන්වීම තුළ විශේෂයෙන්ම පාස්පෝර්ට්ස් අපේ රටේ පුරවැසියන්ට ලබා ගැනීමේ අලුත් ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. ඒක මම හිතනවා මේ රටේ පොදු ජනතාවට හොඳ දෙයක්. මම හිතන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් කේන්ද්‍ර කරගෙන. හැබැයි මම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඒක හොඳ වැඩක් හැටියට සලකනවා වගේම මම එතුමාට මතක් කරන්න කැමති සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. අර පැරණි ක්‍රමවේදය තුළ ඔය ඡායාරූප ලබා ගැනීමේ යම් ආදායම උත්පාදන වැඩසටහනක් ඒගොල්ලන්ට තිබුණා. මේකෙන් ආදායමක් ඒගොල්ලෝ ලබා ගත්තා. මම ඉල්ලීමක් කරනවා ඇමතිතුමාගෙන්, පුළුවන් නම් මේ රටේ පොදු ජනතාවට මේ කරන හොඳ සේවාවට අගතියක් නොවන ආකාරයට ඒ ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමේ මම හිතන්නේ 7500ක් පමණ ඡායාරූප ශාලා අපේ රටේ තියෙනවා. ඒ වගේම ඒ තුල ඍජු සහ වක්‍ර රැකියා ගණනාවක් තිබෙනවා. ඒ අයගේ ජීවනෝපායට යම් ශක්තියක් වන ආකාරයට මේ අලුත් ක්‍රමවේදය රටේ ජනතාවට අයහපත් නොවන විදිහකට හොඳ win win situation එකක් දිනා ගන්නට කටයුතු කරන්න කියලා මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ ඉල්ලීම මම මතක් කරන්න කැමති රංජිත් ප්‍රේමතිලක, ඩික්සන් අබේසිංහ, සුනිල් සමරසිංහ, සමන් පීරිස්, ෂර්ලි අමරසිංහ කියන ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමේ ඒ ප්‍රධානීන් සහ ඒ වගේ මම කියන්න කැමති මම හිතන්නේ ජනාධිපතිවරු ගණනාවකට විශිෂ්ට සේවාවක් කරපු ගුණසිරි ෆොටෝ ආයතනය කේන්ද්‍ර කරගෙන වැඩ කටයුතු කරපු අපේ සුදත් සිල්වා මහත්මයාගෙත් ඒ සියලු දෙනාගෙම ඉල්ලීම තමයි මම ගරු ඇමතිතුමාට මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ.
ගරු කතානායකතුමනි, ඡායාරූප ශිල්පීන්ගේ ඉල්ලීම මටත් ලැබිලා තිබුණා. ඔවුන්ගේ 7500ක් විතර මං හිතන්නේ ස්ටුඩියෝස් තියෙනවා. නමුත් අපි ඒ කිසි දෙයක් නවත්තන්නේ නැහැ. අපි ඉමිග්‍රේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තව තැන් 51ක් විවෘත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ජූනි 15 වෙනිදා. ඉතින් මේ 51 අතන 7500 හරියට 7551ක් වුණා හා සමානයි. ඉතින් එතනට කිසිම මේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට කිසිම බාධාවක් නැහැ. ඔවුන්ගේ වැඩ කටයුතු එලෙසම කරගෙන යා හැකියි.
අදේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව. මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ කාර්යක සභාව වාර්තාව.
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවේ තියුම් කරන ලද 351 වන අධිකාරිය වූ ආගමික විගමික ප්‍රාණිතේ 23 වන විගන්තිය සමග කියවිය යුතු 52 වන වගන්තිය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග සම්බන්ධයෙන් වූ ඒකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව සභාපති හර්ෂ ඩිසිල්ලා මහත්මයා.
ගරු කථානායකතුමනි, කාලයක් තිස්සේ කඹැඳිල්ලක් තිබිලා ඊයේ මේ මුදල් කාර්යක සභාවේ සභාපති පිළිබඳ ප්‍රශ්නේ සමතයකට පත් වුණා. මම විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතුමාටත් සමස්ත විපක්ෂයටත් ස්තුතිවන්ත වෙනවා. අපි දිගින් දිගටම අපේ ස්ථාවර නියෝගවලට අනුව එහි සභාපතිත්වය විපක්ෂයට තිබිය යුතුයි කියන කාරණාව මත එක තැන ශක්තිමත්ව රැඳී සිටීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඔහු මැදිහත් වෙලා අවසානයේ මේ ප්‍රශ්නේ විසඳපු එක සම්බන්ධයෙන් ගරු කථානායකතුමා, මම රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේට යොමු කරපු ඔට්ටු ඇල්වීම සහ බදු සංශෝධන පනත් කෙටුම්පත සහ 2021 දන්න අංක 30 දන්න විසර්ජන පනතේ යටතේ යෝජනා සම්මතය එකී කාර්යක සභාවේ වාර්තාව ඉදිරිපත් කරනවා. මේක එකයි හැබැයි ගරු කථානායකතුමනි සම්මත වුණේ සමස්ත සභිකයන්ගේ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය මත මේ ඔට්ටු ඇල්වීම සහ සූදුබදු සංශෝධන පනත් කෙටුම්පත නැවතත් කල් ගිහිලා තියෙනවා. ඒකට හේතුව ගරු මුදල් ඇමතුමත් ඉන්න නිසා මම කියන්න කැමති, මේක 19 වෙනිදා ගෙනල්ලා තියෙනවා මයි මාසේ. එතෙන්දී එවිට කාර්යක සභාව තීරණය කළා තියෙනවා මේක දාන්න සුදුසු නෑ, මොකද කැබිනට් අනුමැතියක් නෑ කියලා මේ ඉදිරිපත් කරපු සංශෝධන වලට. ඊට පස්සේ ඒ කැබිනට් අනුමැතිය අරගෙන ඊයේ මේක නැවතත් ඉදිරිපත් කරා. හැබැයි එතෙන්දී මේ අපිට දැනගන්න ලැබිච්ච කාරණාව තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවකුත් ප්‍රකාරව ජනවාරි මාසේ 31 වෙනිදාට කලින් මේ කැසිනෝ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගන්නවා කියලා ලිඛිතව ඉදිරිපත් කළා තියෙනවා. ඊට පස්සේ පෙබරවාරි 10 වෙනිදාට කල්ලිලලා නැවතත් ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒත් සමගම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග එකඟ වෙච්ච ටයිම් ලයින් එකක් තියෙනවා. ඒ ටයිම් ලයින් එක අනුව සියලුම පාර්ශවකරුවන් සමග මේ කැසිනෝ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ජූනි මාසේ 30 වෙනිදාට කලින් නීතිපතිවරයාගේ අප්‍රූවල් එක ගන්න පොරොන්දු වෙලා තියෙනවා. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට කැසිනෝ නියාමන අධිකාරියක් ස්ථාපනය කරන්න එකඟ වෙලා තියෙනවා. අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ ගරු කථානායකතුමනි, කැසිනෝ දානක පිළිබඳව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කැසිනෝ දැම්මට කමක් නැහැ, රජයට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ඒක විරෝධයක් නැහැ. නමුත් එය නියාමනය කරන්න අධිකාරියක් තියෙනවා. ජනාධිපතිතුමා මෙතන මුදල් ඇමති හැටියට ඒක පිළිගත්තා. පිළි අරගෙන කිව්වා මුදල් කාර්යක සභාවට සහභාගී වෙලා මේක කරන්න කියලා. එතකොට අපි කාර්යක සභාවේ හිටියේ නැහැ දැන් මාස 6. එතකොට මේක කවුරුත් කතා කරේ නැහැ. දැන් වාසනාවට හෝ අවාසනාවට මාව නැවතත් මෙතනට අවිලා තියෙනවා. අපි මේ කාරණාව ඉදිරියට ගන්නවා. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට ඊයේ කිව්වා සතියකින් අපිට කියන්න කියලා අලුත් ටයිම් ලයින් එක මොකද්ද කියලා. ඊට පස්සේ අපි මේක නැවත මේ සාකච්ඡා කරන්න සූදානම්. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, කාලයකට පස්සේ නිවැරදිදී සිදුවීම පිළිබඳව අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට හර්ෂද සිල්වා මැතිතුමා පත්වීම පිළිබඳව අපේ සතුට, ඒ වගේම අපේ ආශිර්වාදය අපි එතුමාට හුදකර සිටිනවා. පුන පුනාම අපි මේ කාරණාව ඉදිරිපත් කරද්දිත් එකට බාධා එල්ල වුණා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන එතුමාට සභාපතිකම අහිමි කරන්නට යම් යම් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. නමුත් අවසානයේ සත්‍යය ජයග්‍රහණය කරා. මං කැමතියි මේ අවස්ථාවේ අපි එතුමා වෙනුවෙන් ඉදිරිපත් කරපු ඒ සියලුම යෝජනා මේ අවස්ථාවේ සභාගත කරන්න. හැබැයි ගරු කතානායකතුමනි, මෙතන මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මුදල් කමිටුවේ සභාපතිවරයා සභාපති කිරීමට රටේ විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ දේ සිදු කරන්නට ඕනද? එහෙම කරන දෙයක්ද තියෙන්නේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල? මොකද ඒක බරපතල ප්‍රශ්නයක්. මම ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරන්න නෙවෙයි, මම ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රියාව ක්‍රියාත්මක කරන්නට පහුවෙලා හරි කටයුතු කිරීම ගැන. නමුත් මං අහන්න කැමතියි ඔබතුමාගෙන්, එතුමාට එහෙම කරන්න සිද්ධ වෙනවා නම් මොනවටද මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් තියන්නේ? ස්ථාවර නියෝගවල කියලා නැහැනේ මේ විධායක ජනාධිපතිවරයා මුදල් කමිටුවට ඇවිල්ලා ඒක ඉන්න සමාජිකයෝ ගෙන්නලා මගේ යෝජනාව හර්ෂ දිසිල්ල මැතිතුමයි කියලා කියන්නේ. එතුමා එහෙම කරපු එක ගැන මගේ විරෝධතාවයක් නැහැ. බොහොම හොඳයි එහෙම කරපු එක. හැබැයි මම අහන්න කැමතියි ගරු කතානායකතුමනි, ඒකද මේ පාර්ලිමේන්තුවේ නීති? ඒකද ස්ථාවර නියෝග? එහෙම නෙවෙයිනේ. දැන් මාස කීයක් ගත වුණාද මෙතුමා පත් කරන්න? භයානකම දේ තමයි ඒ අතුරු කාලය තුළ අනීතික ලෙස ප්‍රෝටම් චෙයාර්මන්ලා පත් කරගෙන කිසිම විශ්ලේෂණයක්, අධීක්ෂණයක්, සමීක්ෂණයක්, ගවේෂණයක්, පර්යේෂණයක් නොමැතිව අනපනක් ගෙන එන්නට අනුමැතිය ලබා දුන්නා. අංශු මාත්‍රයකවත් සාකච්ඡාවක් නැතුව. ඉතින් ගරු කතානායකතුමාගේ මම ඉල්ලීමක් කරන්න කැමතියි, ඔබතුමාගේ වගකීම තමයි පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය රකින එකත් මේ සභාවේ මන්ත්‍රීවරු 225 දෙනාගේම ගෞරවය රැක ගැනීමත්. ඒ වගේම ඔබතුමාගේ වගකීම තමයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව කටයුතු කිරීම. දැන් ඔබතුමාට සිද්ධ වෙයි මේ අලුත් ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාන්න රටේ විධායක ජනාධිපතිවරයාත් ඇවිල්ලාම තමයි මුදල් කාරක සභාවේ මුදල් කමිටුවේ සමාවෙන මුදල් කමිටුවේ මේ සභාපතිපත් කරන්න ඕන. මං හිතනවා ඔබතුමා ඒක ගැන අවධානය යොමු කරයි කියලා. ඒ නිසා නැවත නැවතත් විවිධ දේශපාලන කුමන්ත්‍රණ මැද්දේ, මොකද මට පණිවිඩ ආවා හර්ෂද සිල්වා මැතිතුමාගේ නම හැරෙන්න වෙන ඕන නමක් දෙන්න කියලා. කොහොමද කතාව? මොනවටද මේ හර්ෂවම පත් කරා? අපි ඒ එක ස්ථාවරයේ එකට හිටගත්තා. එකට හිටගත්තු එකේ මම විශේෂයෙන්ම විපක්ෂයේ සියලුම පාර්ශ්වවලට මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ලා මැතිතුමාත් පුන පුනා මේ මතය ඉදිරිපත් කරනකොට එතුමත් ඒ සහයට ඒ මතය ඉදිරිපත් කරා. හැබැයි කනගාටුයි කියන්න, විධායක ජනාධිපතිවරයෙක් අවශ්‍යද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ මන්ත්‍රීවරුන්ට කියන්න මුදල් කාරක සභාවේ සභාපති අහවලයි කියලා කියන්නේ? ඒක ස්ටෑන්ඩින් ඕඩර්ස් වල නැහැ. මම දකින්නේ ඊයේ දවසේ අපිට සතුටට කාරණාවක් වගේම ස්ටෑන්ඩින් ඕඩර්ස් කඩ කරපු දිනයක්, ස්ථාවර නියෝග උල්ලංඝනය කරපු දිනයක්, පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වයේ අහිමි වුණු දිනයක්. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මින් ඉදිරියටවත් මේ විදියට කටයුතු කරන්නට ඉෂ්ට සිද්ධ වෙන්න එපා. කරුණාකරලා ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට අනුකූලව ක්‍රියාත්මක වෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා මම හිතන්නේ අපි මාස ගාණක් ඔබතුමාගේ ඉල්ලීමක් කෙරුවා. දැන් අන්තිමට ගරු ජනාධිපතිතුමාට ඇවිල්ලා හර්ෂසිල්ලා අභිෂේක කරන්න සිද්ධ වුණා.
හරි එතුමා, දැන් ඉතින් අපි හොද
මට කියන්නේ දැන් ඔබතුමා
දැන් ඒක ඉවරයි
නේද? ඔබතුමා ඊයේ සිද්ධියෙන් පස්සේ දීලා තියෙන පණිවිඩය තමයි අපිට ඔබතුමාගේ යමක් කරගන්න බැරි නම් ජනාධිපතිතුමාට ගිහිල්ලා කියන්න කියලා.
හරි,
විපක්ෂයට අයිති දේ මුදල් කාරක සභාවේ සභාපතිකම දුන්නේ නැහැ. අවුරුදු ගානක් අපි ඉල්ලුවා. අර අරගල කාර්ය ටිකක් දුන්නා. හැබැයි ඊට පස්සේ ආපහු ගත්තා ඒක. දැන් ඔබතුමා තමයි ආණ්ඩු පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්න ඔබ ඔබතුමාට හැමදාම කියනවනේ. ඔබතුමා අපේ පැත්ත ගන්න. රජතුමාගේ පැත්ත නෙමෙයි. ඔබතුමා අපේ පැත්ත ගන්න නැතුව මේක පරක්කු කරලා
කාරක සභාව අයිති මන්ත්‍රීවරුන්ට. මන්ත්‍රීවරු තමයි තීන්දුව කරගන්නේ.
නෑ නෑ නෑ, මන්ත්‍රීනේ මම ඔබතුමාට පෙන්නුවනේ. හරි. ඔබතුමාට මම පෙන්නුවා කතානායකගේ තුමාට තමයි අවසන් තීරණය දෙන්නේ.
හොද
මට ඔබතුමා තීරණයක් නෑ. ඔබතුමා ආණ්ඩු පක්ෂයට යට වෙලා අපිට දුන්නේ නෑ. හරි, ඊයේ පූර්වාදර්ශයක් තිබුණා. මෙතන පාර්ලිමේන්තුවට යම් කිසි ප්‍රශ්නයක් දන්න බැරි නම් ඔබතුමා නොකිය කිව්ව ජනාධිපතිතුමාට ගිහිල්ලා කියන්න කියලා.
හොඳ විදියට අවසන් වුණා නම් අපි තවත් මොකටද ඔක හොද හොද මඩිය දාන්නේ.
ඒ වගේම විපක්ෂ සංවිධායකතුමාත් වැරදි අර්ථකථනයක් මෙතන පාර්ලිමේන්තුවේ කරන්න උත්සාහ කරනවා. අපි පළවෙනිම හර්ෂීල මහත්මයාට අපේ සුබපැතුම් පුද කරනවා. හැබැයි මේ කාරණාව පිළිබඳව ඔබතුමා මුලින්දම්ම ගත්ත ස්ථාවරය පාර්ලිමේන්තුවේ ගෞරව රැකුණා. ඒ වගේම අපි කියන්න ඕනේ තේරීම් කාරක සභාවට තමයි මුදල් කමිටුවේ සභාපතිවරයා පත්කිරීමේ වගකීම තිබුණේ. තේරීම් කාරක සභාව අපි ඔක්කොම වාඩි වෙනවා. වාඩි වුණායින් පස්සේ අපි අපේ පක්ෂය තුල ඇටි අපි මුලින්දම්ම කිව්වා මේක විපක්ෂයට දෙනවා. අපි ස්ථාවර නියෝග කඩ කරන්නේ නැහැ කියන එක අපි මුලින්දම්ම කිව්වා. ඒ විතරක් නෙමෙයි මෙතන කුමන්ත්‍රණයක් තිබ්බයි කිව්වට ඒ කුමන්ත්‍රණය විපක්ෂයෙන් ඇති වෙච්ච එකක්. එතුමල්ලම තමයි එතුමල්ලගේ පක්ෂයේ මයන්ත මැතුමා නම් යෝජනා කරාම එතුමා ඇවිල්ලා මේක බාරගත්තා. අපි කවදාවත් එතන වැරදි වැඩක් කරේ නැහැ. මෙතන ආණ්ඩු පක්ෂය කරේ නැහැ. විතරක් නෙමෙයි ආංශික කමිටු වල 17න් 8ක සභාපති ධූරය දෙන්න අපි එකක වෙලා එවුවත් දීලා තියෙනවා. ජනාධිපතිතුමා පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ සියලු දෙනා එකහු කරගෙන යන ගමනක් කරන්න. හැබැයි මේකෙදී ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න උනේ මුදල් ඇමතිවරයා හැටියට. ජනාධිපතිවරයා හැටියට නෙමෙයි මුදල් ඇමතිවරයා හැටියට පෞගිය කාලේ ඇතිවෙච්ච සිද්ධීන් සම්බන්ධව අපේ තිබිච්ච ගැටලුව එතුමාට ඒ වගකීම බාර අරගෙන පත් කරන්න ඉඩ දෙන්න දුන්නා. එහෙම නැත්නම් අපි එදා දෙන්නේ නැහැ. එතුමා ඒ වගකීම බාරගත්තේ ඉඳ තමයි කමිටුවේ නියෝජිතව ටික එකතු වුණේ. ඉතින් දැන් මේක කියෝ කියෝ ඉන්නේ නැතුව එතුමාට මේ සභාපතිකමේ ඉඳගෙන වැඩ කරගෙන යන අවස්ථාවක් උදා කරලා දෙන්න ඕනේ. එච්චරයි වෙන්න ඕනේ. ඉතින් ඒක නැතුව එතුමා පත් කරායි පස්සේ මේ ආපෝ ආණ්ඩු පක්ෂයව විරසක කරලා මේක අවුල් කරගන්න හදනවාද කියන එක එතුමාට වැඩ කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා කරන්න හදනවාද කියන එක සැකේ තියෙනවා. නමුත් අපේ සම්පූර්ණ සහයෝගය අපි කමිටුවක් හැටියට දෙනවා.
හරි, බොහොම ස්තුතියි. ඔව්, විතන්න කිමතුන
ධනාගතුමනි,
මේ විවාදේ කියන්න ඕනේ
නැහැ. නෑ, පොඩි පොඩි බෑ. නෑ, මෙතුමා කියන විදියට මුදල් කාර්ක සභාවේ සභාපතිකම තියෙන්නේ මෙතුමාගේ සාක්කුවේ වගේ. මයන්ත මන්ත්‍රීතුමා අපි පත් කරා. එහෙම එතුමාට ඕන කට්ටිය නම් කරන්න බෑ. මේක විපක්ෂයේ අයිතිය. මේ විපක්ෂයේ තීන්දුව කරන්නේ කවුද පත් කරන්න කියන එක. ඒ නිසා කරුණාකරලා මේ වැරදි පූර්වාදර්ශයක් දෙන්න එපා පාර්ලිමේන්තුවට.
කරුණාකරලා ඒක නතර කරන්න. මහජන පෙත්සම් ඉදිරිපත් කරන්න දේශා විතනගේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ පෙත්සම.
ගරු කථානායකතුමනි, තෙල්දෙනිය සෙනරත්වෙල අංක 10-2 දරණ ස්ථානයේ පදිංචි ගලේ ගෙදර පීඑස්සී නවරත්න මහත්මියකින් ලැබුණු පෙස්සම පිළිගන්න.
කුමාරසිරි රත්නායක මහත්මයා.
ගරු කථානායකතුමනි, බුත්තල රාජකණ්ඩිය 8-90 යන ලිපිනයේ පදිංචි රංජිත් රූපසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
එත්සම් මහජන පෙස්සම් පිළිගන්න කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රධාන චමින්ද විජේසිරි මහත්මයා.
ගරු කථානායකතුමනි, අයන්නේ 2015 1/23 දින සිට 2016 6/30 දක්වා, අයන්නේ 2 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව විමසීම විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සහ 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම සහ භාණ්ඩාගාරයට මුදල් ප්‍රේෂණය කිරීම පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර ව්‍යවහාරික විගණනය ආයතනයක් විසින් සිදු කළ ව්‍යවහාරික විගණන වාර්තා වල නිරීක්ෂණ සහ සොයා ගැනීම අනුව 2015 වර්ෂයේදී භාණ්ඩාගාර බැඳුම් කර ගනුදෙනු සම්බන්ධයෙන් අක්‍රමිකතා කිහිපයක් සිදු වී ඇත. අයන්නේ 3 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 යන කාල පරිච්ඡේදයේ සඳහා වූ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම සම්බන්ධ විමර්ශන පරීක්ෂණ සහ වාර්තා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 යන කාලය තුළදී සිදු කර භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේ විමර්ශනය සිදු කරන ලදී. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදු කළ නිර්දේශයන්ට අනුකූලව නීතිපතිතුමා විසින් නඩු කිහිපයක් ගොනු කර ඇත. අයන්නේ 4 මුදල් නීති පනතේ 13 දෙක වගන්තිය සමග කියවා ඇති 12 වගන්තියේ විධිවිධාන අනුව මුදල් විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශය මත ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරදයේ ජනාධිපතිවරයා විසින් 2015/1/23 දින සිට බලපවත්වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කරන ලදී ආයන්න පැන නොනගී.
සුති ගරු කතානායකතුමනි දෛවයේ සරදම අපිට තමයි දැන් මම මහ බැංකුව ගැන අහන්න වෙලා තියෙන්නේ බඳුම් කර වංචාව පිළිබඳව. සතුට වෙනවා එතුමා දීප පිළිතුර වන් පිළිබඳව ඒත් සැහැමකට පත් වෙන්නේ නැහැ. එතුමා දෙන මේ තුන්වෙනි පිළිතුර පිළිබඳව ගරු කතානායකතුමනි මම අහන්නේ බැඳුම් කර වංචාවට අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජුවම සම්බන්ධ බව ඒ සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා කරන ලද බව දන්නේද? වහනේ චෝදනා කර බව දන්නේද කියන කාරණේ. ගරු ඇමතුමා එතනින් ලිස්සලා යනවා ඒකට නඩුවක් තියෙනවායි කියලා. හැමදාම එහෙම තමයි මේ මේ බැඳුම් කර වංචාව පිළිබඳව අපි නිර්දෝෂී වෙන්න ඕනි ගරු කතානායකතුමෝ. මොකද ඔබතුමා ඇතුළු එදා විපක්ෂයේ බරපතල විදියට යහපාලන ආණ්ඩුව නියෝජනය කරපු අපිට විශාල චෝදනාවක් තිබුණා. දිසා ගරු කතානායකතුමනි මම අහන්න හදන්නේ දැන් මම අහනවා අවසානයේ මේ ප්‍රශ්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති තනතුර පත් කිරීම සඳහා නිර්දේශ කරන ලද හා එම පත් කිරීම අනුමත කරන ලද දේශපාලන අධිකාරී පුද්ගලයන් නම් කවරේ? ඒක රමතුමා තියෙන ප්‍රශ්නේ ඔබතුමාලා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාළුවා නිසා එයා පත් කරයි කියලා. දැන් බලාගෙන යනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරලා තිබුණා. ඒතකොට ඔබතුමාලා ඒ කාලේ බොරුවට වැරදි කියලා චෝදනා කරලා මේ මේ එතුමා අද වගේ හොඳයි බව දැනගෙනද මේ කාරණා කරේ කියන කාරණේ පළවෙනි කාරණේත් එක අහන්නේ ගරු කතානායකතුමනි. අතන බරපතල චෝදනාවක් තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති හැදිරේ තමයි එයාගේ යාළුවා මහ බැංකුව බැඳුම් කරලා දැල්තියි. එතකොට දැන් මේ දාලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔයාලගේ නායකයා එදා අද නෙවෙයි. අද මං හිතන්නේ ඔබතුමාගේ නායකයා කවුද කියලා රම කියන්නේ ඔබතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක හොඳයි. ඉතින් මම අහන්නේ දැන් දැන් ඔබ එතුමාලා එදා කියපු කාරණේ බොරු කියලා පිළිගන්නවද?
ගරු කතානායකතුමනි මේ කාරණාව සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙනවා. එකක් තමයි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ B82/66 ඇලිරක් 2018 ඊළඟට PTB 01/1 ඇලිරක් 05/5 2019 ඊළඟ එක HCTAB 24/45 ඇලිරක් 20/21 ඒ වගේම HC TAB 24/46 ඇලිරක් 2021. එතකොට ගරු කතානායකතුමනි මේ අද අධිකරණයේ විභාගයේ පවතින නඩු කිහිපයක් සම්බන්ධයෙන්. එතකොට මේ අධිකරණය විසින් ලබා දෙන තීන්දුව සම්බන්ධයෙන් අපි සියලු දෙනා විමසිලිමත්ව බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මෙතුමන්ලගේ වේදිකාවේ අද ප්‍රධාන කතිකෙක් වෙච්ච හිටපු ගරු අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමා ඒ කාලේ අපි හොඳටම දන්නවා පොතක් ලිව්වා මේ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන්. ඒ බැඳුම් කර වංචාවක් සිදු වුණ නැහැ කියලා සාධාරණීකරණයකුත් කරා. ඉතින් එයින්ද අද අධිකරණයේ මේ කටයුත්ත විභාගයට ලක් වෙලා තියෙනවා. අධිකරණ කටයුත්ත අවසන් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොකද්ද මේක ඇති වෙලා තියෙන සත්‍ය තත්ත්වය කියලා. එතකන් මේ අධිකරණය තුළ තියෙන කාරණයක් සම්බන්ධයෙන් මට ඊට වඩා තොරතුරු මේ අවස්ථාවේ කතා කරන්න බෑ ගරු කතානායකතුමනි.
කතානායකතුමා මම මේ අධිකරණයේ පවතින නඩුව කියලා මේතුමා බැහැර කරන එක මම එකග වෙන්නේ නැහැ. මං අහන්නේ අර්ජුන මහේන්ද්‍රන් පත් කරපු එකයි ඒක නඩුවට අදාළ වෙන්නේ නැහැ ගරු ඇමතුමා. මොකද එතුමා පත් කරපු එක නඩුවට සම්බන්ධ කාරණයක් කියලා ඔබතුමා කොතෙක් කියන්නේ ගියත් ඒක සාධාරණ ඒක හිරිකිතයි. එහෙම කියන්න එපා. ඒක ලැජ්ජයි. නඩුවේ ඒ හොරකම පිළිබඳව සහ ඒ වංචාව පිළිබඳව ඒක ගැටලුවක් තියෙනවා නේද? ඒක කියන්න මම අහන්නේ ගරු කතානායකතුමා ඔබතුමාට තේරෙනවා එතුමා පත් කරේ කවුද කියලා හැව්වේ. ඒක නඩුවට බාධාවක්ද ගරු කතානායකතුමනි? ඒක නඩු කඩවිත්ත කර බාධායිද කියලා ඔබතුමා කියන්න මට. මම මේක නොරාරේ අපේ ලේකම්තුමින් හරි අහලා කිය. ඒ නිසා ගරු ඇමතුමාලා ඔබතුමාලාට දැන් පොඩ්ඩක් හිරිකිතක් තියෙනවා, ලැජ්ජාවක් තියෙනවා. මේ මහා බැංකු බැඳුම් කර හොරකමක් නැහැ කියලා. දැන් මෙතුමා කියන සුජීව සේරසිංහ
අහන්න යන්නේ
ඔබතුමාටත් එහෙම තියෙනවා. ඔබතුමා කතානායක වෙන්න කලින් හිටුවේ ඒ පැත්තනේ. ඒ නිසා ඔබතුමා මැදිහත් වෙන්න. ඒ නිසා ගරු කතානායකතුමනි මේ සුජීව සේරසිංහ මහත්තයා ලියපු පොත දැන් ඉවරදී කියලා එතුමාලා කියනවා. හැබැයි ඒ කාලේ කිව්වේ සල්ලි ගත්තා, අලස් ගත්තා කියලා. ඒ නිසා මේක තමයි අර තමන්ගේ වාසිය ලැබෙනකොට තමන්ට උදව් වෙනකොට ඒක මම අහන්න ප්‍රශ්නේ තමයි ඔබතුමාගේ නැවත වතාව. මේක නඩුවට බාධාවක් නැහැ. මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කළාද මහ බැංකු අධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාද පත් කරේ කියන කාරණේ පිළිබඳව දෙන්න මගේ පළවෙනි අතුරු ප්‍රශ්න නිවැරදි සාධාරණයක් උනේ නෑ ගරු කථානායකතුමා.
චමින්ද විදේශීය මන්ත්‍රීතුමාට මං කියන සිංහල අවබෝධ කරගන්න බැරි වීම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. මම මේ අධිකරණයේ විභාග වෙන කටයුතු පිළිබඳව මේ බඳුන් කර වංචාව පිළිබඳ ආන්දෝලනාත්මක කාරණේ පිළිබඳව කතා කළා. ඒ වගේම ගරු කථානායකතුමනි මේ පත් කිරීම සම්බන්ධයෙන් අයන්නේ හතර යටතේ ඉතා පැහැදිලිව මම පිළිතුරු ලබා දීලා තියෙනවා. රටේ පවතින ව්‍යවස්ථාව සහ නීතිය අනුව ඒ පත් කිරීම සිදු කළා තියෙනවා. එතකොට මේ පත් කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් මම ප්‍රකාශයක් නොකර සිටියේ නැහැ. එතකොට ඒක අවබෝධ කරගන්න බැරි චමින්ද විදේශිනී මන්ත්‍රීතුමාට. එතකොට එතුමා බලාපොරොත්තු වන ආකාරයේ පිළිතුරක් එතුමා මේ සභාවේ දේශපාලනය කරාට මට මේ පිළිතුරු ලබා දීමේදී දේශපාලනික කෝණයෙන් බලලා උත්තර දෙන්න බෑ. මම සත්‍ය දරුදුරු සභාවට ප්‍රකාශ කරන්න ඕනේ.
හරි. දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
අර කථානායකතුමනි ඇමතුමාගේ හැසිරීමම කතාවෙම තේරෙනවා. ඇමතුමා කොච්චර අසරණ වෙලාද කියලා මට මගේ සිංහල අවබෝධය තියෙනවා. ඔබතුමා කියපු කාරණේදී මම ඇහුවේ ඔබ එදා කිව්වේ මේක පත් කරේ රනිල් වික්‍රමසිංහ හිටපු වගමැතිතුමා කියලා. අද ඔබතුමාගේ නායකයා ජනාධිපතිතුමා. ඒ ඔබ එදා කිව්ව කාරණේ බොරුවක්ද කියලානේ ගරු කථානායකතුමනි මම ඇහුවේ. ඒක ඔව් බොරුවක් නෑ. ඒක ඇත්තක් තමයි. ඒ දෙක පොඩි කෑල්ලක් නේ තිබුණේ. ඒක කියන්න බෑ ලැජ්ජ නැතුව කෙලි.
ගරු කථානායකතුමනි මේ වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් විභාගයට පත් වෙනවා. එතකොට මේ පත්වීම සම්බන්ධයෙන් පත්වීම මේ ව්‍යවස්ථාවේ සහ මුදල් පනත අනුව වගන්තිය ප්‍රකාරව මම ප්‍රකාශ කළ දින පත්වීම
සම්බන්ධයෙන්.
එතකොට එතුමා එක පිළිගන්නේ නැත්නම් තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතුමා
බලාපොරොත්තු වෙන මේ අයිතිය එතුමාට තියෙනවා. ඒ හින්දා ඔබතුමා උත්තර දෙන්නේ නැත්නම් ඔබතුමා උත්තර දෙන්නේ නැහැ කියන්නේ. වසන්ත යාප බණ්ඩාර මැතිතුමා අහන
ප්‍රශ්නේ අහනවා ගරු කථානායකතුමනි.
තාක්ෂණ මැතිතුමාගේ
කථානායකතුමනි සති දෙකක් අල්ලේ ඉල්ලා
සිටිනුයි. කවින්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා
අහනවා කථානායකතුමනි.
ප්‍රශ්නය එක, ලෝක බැංකු ආධාර යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මහනුවර හා ගාල 2014-10-16 යාපනයේ 2016-10-19 ආ දෙක ලෝක බැංකුව නගර තුනම සඳහා ලෝක බැංකුව ආධාර කරලා තියෙන්නේ. ආ තුන මහනුවර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 94යි, ගාල සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 43යි, යාපනය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 55යි. ආ හතර මේ ආ එක යටතේ සඳහන් හේතු මත මෙම සමස්ත ව්‍යාපෘති අවසන් කිරීමේ කාලය ලෝක බැංකුව සමග සාකච්ඡා කර 2021-12-31 දක්වා දීර්ඝ කෙරුණා. ඊට අදාළ සියලු ව්‍යාපෘති ප්‍රගති වාර්තා සභාගත කිරීමට කටයුතු කරනවා ගරු කථානායකට. ඒක දීර්ඝ ලයිස්තුවක්. ඒක සභාගත කරනවා. ඒ අනුව 1-3 දක්වා පිළිතුරු ලබා දී ඇත. ආයන්න එක ඉඩම් අත්පත් කර ගැනීමේදී ඇති වූ ගැටලු විසඳීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම, කොන්ත්‍රාත්කරුවන්ගේ විශේෂඥන්ගේ අපේක්ෂිත මට්ටමට වඩා අඩු කාර්ය සාධනය, ව්‍යාකෘති කල්මනාකරණයේ දුර්වලතා හා සීමාවන්, ව්‍යාකෘති කාලය තුළ රජයේ ප්‍රතිපත්ති වෙනස් වීම හා ව්‍යාකෘති කල්මනාකරණයේ සිදු වෙනස්කම්, ලෝක බැංකුව මගින් පස් වාරයක් ව්‍යාකෘති ප්‍රතිව්‍යුහගත කිරීම රිස්ට්‍රක්චරින්, ලෝක බැංකුව මගින් අත්‍යවශ්‍ය තිබූ විශේෂඥ දැනුම හා මඟ පෙන්වීම සමහර අවස්ථාවලදී ප්‍රමාණවත් නොවීම, පාස්කු ප්‍රහාරය හා කොයි 19 වසංගත තත්ත්වය මත ව්‍යාපෘති කාර්යම් ප්‍රමාද වීම, රජ විසින් පනවන ලද ආනයන සීමා හේතුවෙන් ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කිනේමේදී ප්‍රමාදයක් සිදුවීම හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නැතු ගැටුල්කාරී තත්ත්වයන්, යාපනයේ නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ එම ප්‍රදේශයෙන් ප්‍රමාණවත් තරම් බඳවා ගැනීමට නොහැකි වූ බැවින් යම් යම් ප්‍රමාදයක් සිදුවී ඇත. යාපනයේ නගර සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීමට ප්‍රමුඛතා ගත කිරීමට අදාළ පළාත් පාලන ආයතන මගින් දීර්ඝ කාලක් ගැනීම, තවද පාර්ශ්වකාර ආයතන හා දේශපාලන අධිකාරී එකඟතාවය ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම. ආ දෙක ව්‍යාකෘති කටයුතු අවසානයේදී ඇමරිකන් ඩොලර් මිලියන 7.8 මුදලක් ඉතිරි වී ඇත. ආ තුන මේ විදිහට සමස්ත ව්‍යාකෘති අවසන් වී ඇත. ඇය යන්න ඉහත ආ 1-2-3 දක්වා පිළිතුරු ලබා දී ඇත.
ගරු ඇමතුමා, ඔබතුමාගේ ආයන්න එක යටතේ ඔබතුමා කියනවා විශේෂයෙන් මේ
කළමනාකරණයේ දුර්වලතාවයන් මත මෙය පසු වෙන්නට එහෙම නැත්නම් ගල්ගත වෙන්නට හේතු සාධක වුණා කියලා මම කැමැති ඔබතුමාගෙන් දැනගන්න. දැන් තව දුරටත් මෙවැනි දැන් ආධාරයක් අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ ආධාර මත අපේ විශේෂයෙන්ම නගර සංවර්ධනය සහ ඒකට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ටික අපිට ලැබෙනවා. එතකොට තව දුරටත් මෙවැනි කළමනාකරණයේදී අපහසුතාවයන් මත කල්ගත නොවෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්නෙක් මොනවද ඇමතුමා?
කතානායකතුමනි, ඒක එක හේතුවක් විතරයි. හේතුන් කීපයක් මම කියවා. මේක පසුගිය කාලේ මුහුණ දීපු ගැටලු තමයි කරු කතානායකතුමනි ඉදිරිපත් කරේ. මම හිතන්නේ ඒ අත්දැකීමත් එක්කම ඉදිරි කාලේ ජීවනි තත්ත්වයක් ඇති නොවෙන්න ඒ ආයතනවල බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙන යනු කටයුතු කරනවා ගර්මතුමා.
ගරු ඇමතුමා, දැන් ඩොලර් මිලියන 7ක ප්‍රමාණයක්ද ඉතුරු වෙලා තියෙන්නේ?
මට දීලා තියෙන ලේඛනය අනුව ඩොලර් මිලියන 7.08ක මුදලක් ඉතුරු වෙලා තියෙනවා.
මත්තමා, ඔබ දන්නවා දැන් ඩොලරේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා රුපියලට සාපේක්ෂව. ඒත් එක්කම දැන් එදා තිබුණු ගාණ නෙමෙයි දැන් තියෙන්නේ. එතකොට මේ ඩොලර් මිලියන 7.1 ප්‍රමාණයෙන් මේ ඉතුරු වැඩ ටික අවසන් කරන්න පුළුවන්ද?
කඩාව මේ වෙන විට සමස්ත ව්‍යාපෘති කාර්ය අවසන් කරලා තියෙනවා. ඒකේ ප්‍රගතිය පිළිබඳව ඔබතුමාට මම සභාගත කරනවා කියන ලොකු එකක් තියෙනවා. මොකද ඒකේ ව්‍යාපෘති තුනක් කියලා සඳහන් වුණාට ගරු මන්ත්‍රීතුමා, ඒකේ අනු ව්‍යාපෘති තියෙන එකක 20 ගානක් තියෙනවා, එකක 30 ගානක් තියෙනවා. ඒක ප්‍රගතියත් එක්කම මම මේක සභාගත කරනවා.
ලලිත් වර්ණ කුමාර මැතිතුමා
යොමු කරන කරු කතා නැතුමු.
ගරු කතානායකතුමනි, අයන්නේ 1 1544යි, අයන්නේ 2 උසස් වීම ලබා දී ඇත්තේ අදාළ වකවානුවේ බලපැවැත්වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ උසස් වීමේ පටිපාටියට සහ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය පරිදිය දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් ලද කැබිනට් මණ්ඩල තීරණ අනුව පාරිදුෂ්‍ය හා සාධාරණ පදනමක් මත සහන ලබා දීමට අධ්‍යක්ෂක මණ්ඩලය ගත් තීරණය මත පදනම්බ මේ කාරණා දෙක මත පදනම්ම තමයි මේ උසස් වීමේ ක්‍රමවේදය මේ අසන කාල පරිච්ඡේදය තුළ සිදු වෙලා තියෙන්නේ. අයන්නේ 3 එවැනි විශේෂත්වයක් දක්වා නැත. අයන්නේ 4 උසස් වීම ලබා දීමේදී බැංකුවේ උසස් වීම පටිපාටියට අනුකූලව සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබා දී ඇත. ආයන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි, අතුරු ප්‍රශ්නයක් හැටියට මම ගරු අමාත්‍යතුමාගෙන් අසනවා. මේ පිළිබඳ අද දින මේ රටේ තියෙන මුදල් පිළිබඳව පොලි අනුපාතය පිළිබඳව පැහැදිලි උත්තරයක් මේ රටට ඔබතුමාගෙන් මම බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේ.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නයට ඍජුවම අදාළ නොවුණත් මං හිතන්නේ අද පවතින තත්ත්වය තුළ ඉතාම වැදගත් ප්‍රශ්නයක් මන්ත්‍රීතුමා මතු කරේ. ගරු කතානායකතුමනි, අපි දැක්කා ගිය මාසයේ අග, ඒ කියන්නේ මාර්තු මැයි 31 වෙනිදා වෙද්දී ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අපේ රටේ ප්‍රතිපත්ති පොලි අනුපාතය අඩු කිරීමක් සිදු කරා. ඒ අනුව ඊයේ දිනේ පැවැත්වපු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළ අපි දැක්කා ඉතාම හොඳ ප්‍රතිචාරයක්. ඒ අනුව ගරු කතානායකතුමනි, පහුගිය මාස කිහිපය තුළම ගත්තොත් එහෙම, ඒ කියන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් තුළ ගත්තොත් එහෙම, පොලි අනුපාතයන් අඩුවීමේ වැඩි මාගය ඊයේ දිනේ තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව ගරු කතානායකතුමනි, දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5% ආසන්න පොලි ප්‍රතිශතයක් අඩු වෙලා තියෙනවා. ඊළඟට දින 182 භාණ්ඩාගාර බිල්පත් සඳහා 3.4% ආසන්න ප්‍රතිශතයකින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ ඉතාම වැදගත් වෙන්නේ දින 364ක භාණ්ඩාගාර බිල්පත් දිහා බලද්දී 3.81% අඩුවීමක් අපිට පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ ආර්ථිකයේ ගොඩනැගෙන ස්ථාවරත්වයේ තුල දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම ඒ භාණ්ඩාගාර වෙන්දේසියට ඉදිරිපත් කරපු ප්‍රමාණයට වඩා 3 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක ඉල්ලුමක් ලැබිලා තියෙනවා. ඒතකොට ගරු කතානායකතුමනි, මේ ගොඩනැගෙන ස්ථාවරත්වය තුල අපිට පෙනී ගිහිල්ලා තියෙනවා මේ දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබෙන ඉල්ලුම ඉහළයක්. ඉතින් ගරු කථානායකතුමනි මේ තුල ආර්ථිකයේ ස්ථාවරත්වයක් පිළිඹු වෙනවා. ඒ එක්කම ගරු කථානායකතුමනි මේ එක්කම ඉස්සෙල්ලාම ෆික්ස් ඩිපොසිට්ස් වල පොලි අනුපාතයන් අඩු වීමට පටන් අරගෙන තිනවා මේ වෙනකොට. ඊළඟට ගරු කථානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා නිව් ලෙන්ඩින් රේට්ස් වල අලුතෙන් ණය ලබා දීමේදී මේ නිව් ලෙන්ඩින් රේට් එකේ අඩු වීමක් අපි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. එකම මේ ආර්ථිකය ස්ථාවර වීම කරු කථානායකතුමනි අපි ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල තුල අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක ඊට වඩා කඩිනමින් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ උද්ධමනය පල්ලෙහැට යාමත් අපිට ඉතාම හොඳ දර්ශකයක් වගේම උද්ධමනය පල්ලෙහැට යාමේ වේගය අපි බලාපොරොත්තු වුණාට වඩා වේගවත් ආකාරයට සිදු වෙනවා. එහෙනම් පොලි අනුපාතයන් අඩු වීමත් කරු කථානායකතුමනි ඉතාම ආසන්න කාලය තුළදී සාමාන්‍ය ජනතාවට නිරූපණය වීමකුත් බැංකු තුලින් සිදුවේවි කරු
කථානායකතුමනි.
නාන් කැලියලේ කඩකරින්
කරු කථානායකතුමනි ගරු සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ආයන එක බස්නාහිර පළාත 203යි, මධ්‍යම පළාත 528යි, සබරගමු පළාත 459යි, උතුරු මැද පළාත 332යි, වයඹ පළාත 373යි, ඌව පළාත 367යි, දකුණු පළාත 316යි, නැගෙනහිර පළාත 254යි, උතුරු පළාත 152යි, එකතුව 2984යි. නමුත් මේ සංඛ්‍යා ලේඛන වලින් 1000කට ආසන සංඛ්‍යාවක් මේ වන විට පසුගිය වර්ෂ අවසාන වෙනකොට විශ්‍රාම ගොස් තිබෙනවා. අයන්න දෙක ප්‍රශ්නය පිළිතුරු උතුරු පළාත 152යි, නැගෙනහිර පළාත 254යි, එකතුව 406යි. මේනුත් යම් ප්‍රමාණයක් පේවන විට විශ්‍රාම ගොස් තිබෙනවා. ආයන්න පිළිතුර වැටුප වර්ධක හා උසස් වීම. වැඩබලන විදුහල්පති තනතුරුවන් රාජකාරිය ඉටු කරනු ලබන්නේ ගුරු සේවයේ නිලධාරීන්ගෙන් බැවින් ඔවුන්ට හිමි ශ්‍රී ලංකා ගුරු සේවයට අදාළ වැටුප වැඩිවීම හා උසස් වීම ක්‍රමවේදය වේ. විදුහල්පති සේවයට අදාළ වැටුප වර්ධක උසස් වීම ඔවුන්ට ලබා දීමක් සිදු නොවේ. ස්ථානමාරු විදුහල්පති තනතුරු පුරප්පාඩු පවතින පාසල්වලට ශ්‍රේණිධාරී විදුහල්පතිවරු පත් කරන තෙක් තාවකාලික පියවරක් වශයෙන් ගුරු සේවයේ නිලධාරීන් වැඩවැලීමට පත් කර ඇති බැවින් වැඩවැලීමට පත් කරන ලද පාසල්වලින් වෙනත් පාසලක වැඩවැලීමේ විදුහල්පතිවරයෙක් වශයෙන් පත් කිරීමේ හැකියාවක් නොමැති බැවින් එලෙස ස්ථානමාරු වීමක් සිදු නොවේ. ඔවුන්ගේ නිත්‍ය තනතුරු ගුරු සේවය වන බැවින් ගුරුවරයෙකු වශයෙන් ස්ථානමාරුවීම් ඉල්ලුම් කරන්නේ නම් එම ස්ථානමාරුව ලබා දෙනු ලැබේ. දෙක පිළිතුර වැඩබලන විදුහල්පතිවරුන් ලෙස සේවය කරන්නේ ගුරු සේවයේ නිලධාරීන් වන බැවින් ඔවුන් ගුරු සේවා ව්‍යවස්ථාවන් සුසුකම් සපුරා ඇත්නම් නියමිත දිනට ගුරු සේවයට අදාළ වැටුප් වැඩිවීම හා උසස් වීම් ලබා දෙනු ලබන අතර සේවා අවශ්‍යතාවය හා පුරප්පාඩු හා අදාළ අනෙකුත් ගුරු සේවයට අදාළ ස්ථානමාරු නිර්ණායක අනුව ගුරු සේවයේ ස්ථානමාරුවීම් ලබා දීම සිදු කෙරේ. තුන ලුතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැන නොමැත. හතර පිළිතුර සමහර වෘත්ති සමිතිවල විරෝධය හා අධිකරණයේ පනවා තිබූ තහනම් නියෝගය නිසා වැඩපැළෙමින් පදනමින් සේවය කරන ලබන විදුහල්පතිතුරුන්ගේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම ප්‍රමාද වී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කීපයක් මෑතකදී පැවැත් වූ අතර ඉදිරියේදී ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිතව ඇත. ඇයන්න අදාළ නොවේ.
என்னுடைய முதலாவது கேள்வி கௌரவ அமைச்சர் அவர்களே, ஒரு பதில் கடமையாற்றுகின்ற அதிபர் ஓய்வு பெறும் வரை காத்திருந்து அவர் ஓய்வு பெற்ற பின்னர் ஓய்வு பெற்று விட்டார் என்று சொல்வதுதான் இந்த நாட்டினுடைய வளமையாக இருக்கிறது என்றால், இவர்களுக்கான அந்த அதிபர் கொடுப்பனவுகள் அவர்கள் செயற்படும் காலத்திலே அதிபர்களுக்குரிய படிகள் வழங்கப்படாததால் பல பாடசாலைகளில் பதில் கடமை ஆற்றுகின்ற அதிபர்கள் இன்றைக்கும் ஆசிரியர்களாகவே இருந்து பென்ஷன் எடுப்பது என்பது மிக மோசமான காரியம் அல்லவா? அதுக்கு என்ன தீர்வு?
கரு கதாநாயகத்துமணி வெடாவர்ணேகர்னு வித்வல்பத்தரும் மம முலின் சந்தான் கருப்பு ஆரக்காரேட்ட துந்தாசகட அசன்ன பிரிசாக் அவருது பகக்கட்ட வட வெடிக்கால வட வல்லத்தீன் ஏகட ஹேத்துவத்தமாய் நியமித்த கால வல்லதி வித்வால்பத்தி விபாக பாத்துல பத்திம் தீம சிது நொவீம் வித்வால்பத்தி ரே விஸ்ராமேனவனம் விஸ்ராமேன தினே வேலப்பகின் தன கண்டுபுள்ள உப்பந்தினியான் எத்தன்ட்ட வித்வால்பத்தி வரே பத்கர கர்த்தனம் வடாவரணிகரனுக்கு அவருக்கு பத்கரன் அவசியமே நின்ன ஹெபை டெதாஸ் தஹாட்ட தஹனமே வித்வால்பத்திரும் பந்துவாக நியமிட்ட பார்த்து விபாகி பவத்வல சமூக பரீட்சன பார்த்துல பத்திம் தீமட்ட யாமேதி பிரிஸ் கண்டாம் துணக் சிரேஷ்டாதிகரணேட்டுக்கா மூலிகா இத்திவாசகம் கடவீம் சம்பாந்தி எனிசா சிரேஷ்டாதிகரணேதா அத்ரு தஹனன் நியோகிய பெனவ்வா வித்வால்பத்தி பத்திம் லபாதிம தஹனங்கல்ல விபாகே பதனம் கரகே திதாஸ் விசேகே ஜூனி திஸ்வனி தினட்ட வித்வால்பதி துணசேனி புறப்பாடு ஹார்தா சத்ய தஹாட்டா பந்தவா கண்டி நத்துவ ஏ பிரமாதுனா மே அமாத்தியம் மம பாரகண்ட அத்ருதஹன நியோகி இவத் கரகினத்னே நடு சமத்தகட பத்கல திபுனித்னே வினத் வடபில்ல திபுனித்னே இட அமதரவ திதாஸ் விசேகா ஹாய திஹிம் பஸ்ஸே மேவன விட்ட தெதாகட ஆசன்ன சங்கியாவக் அலுத்தம் புறப்பாடு அத்திவலத்தினோ அர மங்கிவகான்ட அமதர தென் கரு கதாநாயக துமணி அர மங்கிவ நடு துணே மூலிகாத்திவாசம் பெஸ்ஸாம் நடு துணே எக்க நடுவக வக உத்தர காரவேனோ மே வடவாலின வித்வல்பதி வரு ஏஐ விருத்தாய் பெஸ்ஸாம் கருவன் வடாவர்ணகரன வித்வல்பதி வருண்ட விபாகேம் பாத்தலைன வித்வல்பதி வருங்கேதேன பத்தியம் லபாதீமட ஏகத் ஹேத்துவாக் வெலா திமுனா தஹனன் நியூகே லபாதின்னு சிரேஷ்டாதிகர மம பாத்துனே பாஸ்ஸே அதால பார்ஸ்வத்தெக்க சாகச்சா கல்ல சமதகிரிமட்ட எக்கங்க வெல்ல சிரேஷ்டாதிகரனே பகுகிய தெதா சுசிதகே டிசம்பர் மாச ஏ நடுவ சமத எக்கட பத்தல ஏ சமத கொந்தேசி அணுவ வெடாவரணே கரன வித்வல்பதி ஒரு ஏ சமத கொந்தேசி உள்ட அதால நே ஏட்ட வெனம கிரியா மார்க்கையாக கத்தியுத்து சமதகரணே சித்தூனே சிரேஷ்டாதிகரணே தி விபாகே பாத்வல லக்னு லபாகேன ஏ ஏ ஆட்ட ஏ சமூக பரீட்சண பாத்வல நியமித ஆக்காரம் பத்மின் பாதிமட்ட மேவன விட்டு சமூக பரீட்சண பாத்தனோ பாலசெந்த அவசான கண்ணோ ஜூலி மாச அவசான வீமட்ட பெற ஹாரதா சத்ய தஹாட்டகட பத்தியும் லபாதேனவா விபாகே சமத்வல விதுஹல்பதி சேவா விவஸ்தாவ அணுவ
என்னுடைய இரண்டாவது கேள்வி மிக முக்கியமாக இந்த அதிபர்களோடு சம்பந்தப்பட்டதாக இல்லாவிட்டாலும் உங்களுக்கு தெரியும் கௌரவ அமைச்சர் அவர்களே, 4 வருடங்கள் இந்த ஆசிரியர் கல்லூரிகளில் மாணவர்கள் சேர்க்கப்பட்டு வெளியிலே வந்திருந்தாலும் ஆசிரிய பயிற்சி கல்லூரிகளில் இருந்து வெளியேறிய மாணவர்களுக்கான நியமனங்கள் இப்பொழுது வழங்கப்படுகிறது. காலேஜ் ஆஃப் எஜுகேஷன் 4 வருஷங்களுக்கு பிறகு வழங்கப்படுகிறது. ஆனால் இதிலே வடக்கு மாகாணம் கிழக்கு மாகாணத்தைச் சேர்ந்த மாணவர்கள் ஊபா சென்ட்ரல் அல்லது ஏனைய மாகாணங்களுக்கு தான் நியமிக்கப்படுகின்றார்களே தவிர வடக்கு மாகாணத்திலே 2000 வேக்கன்ட் ஆசிரியர்களுக்கான இடைவெளிகள் இருக்கிற பொழுதும் வடக்கு மாகாணத்தைச் சேர்ந்த ஆசிரியர்கள் ஊவாவுக்கோ அல்லது சென்ட்ரலுக்கோ வேறொரு மாகாணத்துக்கு மாற்றப்படுகிறார்கள். அவர்களுக்கு வழங்கப்படுகிற சம்பளமே அடிப்படை எல்லாமே சேர்த்து ஒரு 37,000 ரூபாய். இதிலே அவர்கள் இந்த மாகாணங்களில் வந்து வீடெடுத்து சாப்பிட்டு அவர்களால் போக்குவரத்துக்கு கூட செலவழிக்க இந்த பணம் போதாது. ஆனால் அவர்கள் மாவட்ட அடிப்படையில் தான் காலேஜ் ஆஃப் எஜுகேஷனுக்கு நியமனம் செய்யப்படுகிறார்கள். மெரிட் அடிப்படையிலும் மாவட்ட அடிப்படையிலும் மெரிட்ல வந்தவர் வெளியில போனாலும் பரவாயில்லை. ஆனால் மாவட்ட அடிப்படையில் அந்தந்த மாவட்டங்களுக்கு என தெரிவு செய்யப்பட்ட இந்த ஆசிரியர் கல்லூரிகளுக்கு சேர்க்கப்பட்ட மாணவர்களை இன்னொரு மாகாணத்துக்கு அனுப்புதல் என்பது சட்டத்துக்கும் அல்லது எடுத்த முறைக்கும் பிழையானது அல்லவா? ஆகவே தயவு செய்து அந்த மாணவர்களை அந்தந்த மாகாணங்களில் அவர்களுடைய மாவட்டங்களில் கிளிநொச்சி முல்லைத்தீவு வவுனியா மன்னார் என்றால் அந்த மாவட்டத்தில் இருக்கிற பற்றாக்குறைகளை இனங்கண்டு அந்த அடிப்படையில் தான் இவர்கள் தெரிவு செய்யப்பட்டார்கள். ஆகவே அவர்களை அந்த மாவட்டத்தில் நியமனம் செய்யக்கூடிய வகையில் ஏதாவது ஒரு வழிவகையை நீங்கள் ஏற்படுத்தி இருக்கிறீர்களா என்பதை என்னுடைய இரண்டாவது கேள்வியாக இந்த இடத்தில் முன்வைக்கிறேன்.
கருகத்தாநாயக துமணி தெதாஸ் தானமே விஸ்வ அசர்வல வித்யா அத்தியாபன வித்யாபீட சந்தா අටදාහක් පමණ පිරිසක් බඳව ගත්තා එකවර කණ්ඩායම් දෙකක්. ඊට පස්සේ කොවිඩ් 19 ප්‍රශ්නෙත් මතුවුන හැම පස්සේ මේ ඇයට ඔන්ලයින් ක්‍රමයට දේශන පැවැත්වුවා. ඊට පස්සේ ප්‍රායෝගික ප්‍රශ්න පවත්වලා 21 න් පස්සේ දැන් මේ වන විට ලබන 16 වෙනිදා අපි 7500ක් පමණ පිරිසකට විද්‍යාපීඨ ගුරුපත්වීම් ලබා දෙනවා. මේ ගුරුපත්වීම් ලබා දීම සඳහා විද්‍යාපීඨයට බඳවාගත් අවස්ථාවේ නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ අනුව තමයි මේ පත්වීම් දෙන්න පුළුවන් වෙන්නේ. මේක තරමක් සංකීර්ණයි. මම මීට පෙර අධ්‍යාපන මතිනුට මෙච්චර සංකීර්ණ වෙලා තිබුණේ නැහැ. ඒකට මම මට දැන් මම ඉස්සරහට ඒක වෙනසක් කරනවා. නමුත් ඒ බඳවා ගැනීමේදී ප්‍රධාන වශයෙන් බැලු බැලමට කොටස් දෙකයි. මෙරිට් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට් බේසිස්. හැබැයි එහෙම බඳවා ගැනීමේදී ඒ පළාත්වල තිබෙන්නා වූ මීට අවුරුදු 4කට කලින් තිබිච්ච ගුරු පුරප්පාඩු ගණනය කළා තමයි බඳවාගෙන තියෙන්නේ. දැන් අවුරුදු 4ක් පරක් වෙලා. දැන් මේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාවන් වෙනස් වෙලා තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරනකොට උතුරු පළාතේ සමහර ගුරුවරුන්ට වෙනත් පළාත්වලට පත්වීම් ලැබිලා තිනවා වගේම නැගෙනහිර පළාතේ, ඌව පළාතේ, උතුරුමැද වයඹ ඉන්න දමිළ මාධ්‍ය ගුරුවරුන්ට උතුරු පළාතේ පත්වීමුත් ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ ගැසට් නිවේදනයේ තිබෙන ආකාරයට ඉසෙඩ් අගය අනුව තමයි දිස්ත්‍රික් පදනමින් බඳවගන්නේ. ඒ ඉසෙඩ් අගයට බඳවා ගන්නකොට අපි හිතමු වන්නි දිස්ත්‍රික්කයේ තියෙන ඉසෙඩ් අගය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නම් සමහරට 0.7ක් විතර වෙනවා. හැබැයි බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් නම් බඳවගෙනින්නේ 1.5ක් වෙනවා. එතකොට ඒ අය වෙන පළාතකට ගියොත් එහෙම ඒ පත්වීම අරගෙන එතන අසාධාරණ කරන බඳවා ගැනීමේදී. ඒ නිසා මේ සංකීර්ණ ප්‍රශ්නයක් තියෙන්නේ බැලු බැලමට ඔබතුමා හරි මෙරිට් ඇන්ඩ් ඩිස්ත්‍රික් කියලා කොටස් දෙකක් තියෙනවා. නමුත් ගැසට් නිවේදනයේ තිබෙන ආකාරයට ඒගොල්ලෝ ඉල්ලුම් කිරීමේදී දිස්ත්‍රික් පදනමින් ඒගොල්ලෝ එකඟතාවය දීලා තිනවා පුරප්පාඩු තියෙන ඕනම දිස්ත්‍රික්කයක සේවය කරන්නත් කැමතියි කියලා. ඉතින් ඒක නිසා මේ අපි පුළුවන් තරම් දුරට ඒත් එක තුලනය කරගන්න. හැබැයි සමහර විෂයන් වලට ඒ පළාත් තුල පුරප්පාඩු නැහැ. එතන ආසන්න බලාත තමයි ඒ ඇට දෙන්නේ. ඉතින් ඒ නිසා මේක ලංකාව මේ දැන් මෙච්චර තාක්ෂණයේ දියුණු ප්‍රවාහණයේ දියුණු යාපනයටත් පැය පහමාරෙන් යන්න පුළුවන් අර රාත්‍රි දුම්රිය ගියාම ඉස්සර ගුරුවරු එහෙම නෙවෙයි. මෙහි ඉඳලා එහි ගියා. එහි ඉඳලා මෙහි ආවා. දුරකතන තිබුණේ නැහැ. ටෙලිග්‍රෑම් යව්වේ කාලේ එහෙම තිබුණේ. ඊට වඩා තාක්ෂණයේ දියුණු වෙලා තිනවා. අපි මේ පත්තිම් ටික දීලා appeals දාන්න පුළුවන්. එතකොට අපි සලකා බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැනට අපිට වෙනසක් කරන්න බෑ. සියලුම ලේකන අදාළ පළාත් වලට යවලා ඉවරයි. අපි පත්වීම් ටික ඉක්මනට දෙන්න ඕනේ. අපි 16 වෙනිදා පත්වීම් දෙනවා. 19 වෙනිදා පාසලට වාර්තා කළ යුතුයි. අපි ඉදිරි කාලයේදී බඳවා ගැනීමේදී නිවැරදිව මේ පළාත් වල තියෙන උනතාවෙන් ගුරු උනතාවයන් අරගෙන ඒ අනුව එතකොට වෙන්නේ මොකක්ද දන්නවද කරු කතා නැතුමනි. ඒ ප්‍රදේශවල බඳවා ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක අපි ඉස්සරහදී නිවැරදි කරන්නම්. මේ වෙලාවේ ඔබතුමා කිව්වාගේ උතුරු පළාතේ ඉන්න අපි හිතමු උතුරු පළාතේ ගුරුවරු කීප දෙනෙකුට උතුරු මැද පළාත ලැබිලා තිනවා වගේම උතුරු මැද පළාතේ ඉන්න කීප දෙනෙකුට උතුරු පළාතත් දීලා තියෙනවා. ඔව්. අහන්න.
ස්වීකම්. நான் கௌரவ அமைச்சரவர்களை நான் இதில் ஒன்றை குறிப்பிட விரும்புகிறேன். நீங்கள் சொல்ற கடந்த காலங்களில் யாழ்ப்பாணத்திலிருந்து கொழும்புக்கு வருவதற்கு ட்ரெயிலுக்கு 260 ரூபா, தேர்ட் கிளாஸ் செகண்ட் கிளாஸ் 540 ரூபா. இப்ப யாழ்ப்பாணத்திலிருந்து கொழும்புக்கு வர்றதுக்கு 3060 ரூபா ஒரு பஸ்ஸுக்குரிய காசு. அதனுடைய ட்ரெயினுக்குரிய காசு, ட்ரெயின் ஓடுறதில்லை. அதிலும் யாழ்ப்பாணத்திலிருந்து அண்டாபுரம் வரையும் ட்ரெயின் இல்லை. நீங்க எந்த உலகத்தில் இருக்கிறீங்கன்னு எனக்கு தெரியல. நீங்க நல்ல மனுஷன், நேர்மையானவர். ஆனா நீங்க சில வேலை வர நான் கைக்கவிடுங்க தயவு. ஒரு நிமிஷம் கைக்கவிடுங்க தயவு செய்து. என்ன ஒரு நிமிஷம் கைக்கவிடுங்க. ஒரு கௌரவ அமைச்சர் அவர்களை நீங்கள் தயவு செய்து இந்த போக்குவரத்து அவர்கள் தங்குறதுக்கு ஒரு ரூமுக்கு எவ்வளவு காசு, அவருடைய சாப்பாடு, தயவு செய்து நீங்கள் புரிஞ்சு கொள்ள வேணும். நீங்க புரிஞ்சு கொண்டு அவர்களை இந்த நவீன உலகம் சொல்லி போய் சொல்லாதீங்க. தயவு செய்து அவர்களுக்கு நியமனத்தை கொடுக்க வழி செய்.
சபாநாயகர் அவர்களே, நான் கேள்விகளை கேட்கிறேன்.
ගරු කතානායකතුමනි, අයන් එක අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින් එවන ලද වාර්තාවලට අනුව අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම කටයුතු අවසන් කර ඇත. අයන් දෙක තිරිකෝවිල් ප්‍රාදේශීය ලේකම් විසින් ලබා දී ඇති වාර්තාවට අනුව ඉහත ගම්මානවල ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගනු ලබන මූලික පියවරන් පහත පරිදි වේ. බිම්බෝම්බෙන් අවදානමින් තොරව භූමියක් ලෙස සනාථ කර ගැනීම නැවත පැදිංචි කිරීම කරනු ලබන ප්‍රතිලාභින් සඳහා තාවකාලික නිවාස සනීප ආරක්ෂක පහසුකම් ලබා දීම ඒ සඳහා රුපියල් 38,000ක මූල්‍ය ආධාරයක් ලබා දීම ස්ථීර නිවාස ඉදිකිරීමේදී අවශ්‍ය වන යටිතල පහසුකම් ලබා දීම පානීය ජලය විදුලිය එවැගේම සනීප ආරක්ෂක ජීවනෝපාය වැඩසටහන් වලට අනුව කටයුතු කිරීම ඊළඟට තුන්වැනි එක තිරුකෝයිල් ප්‍රාදේශීය ලේකම්ගේ විසින් ලබා දී ඇති වාර්තාවට අනුව ග්‍රාම නිලධාරී වසම් ගණන තංගවේල් යුදපුරම් 199යි කණ්ඩි කුඩියාර් 93යි කණ්ඩි කංචියාර් කුඩා 14යි සාගාවුම් 37යි මුළුගාන 343යි ඊළඟට හතරවෙනි එක තිරුකෝයිල් ප්‍රාදේශීය ලේකම් විසින් ලබා දී ඇති වාර්තාවට අනුව ග්‍රාම නිලධාරී වසම් හා නිවාස තංගවේල්පුර යුදපුරම් 15යි කංචිකුඩායාරු 19යි කංචිකුඩා කුඩාරම් කුඩා 10යි සාගවම් 28ක් හා මුළු ගණන 72ක් වෙයි පස්වෙනි එක ඉහත අංක දෙකට අනුව නැවත පදිංචි කිරීම කටයුතු අවසන් කර ඇත ආයන්න අදාළ නොවේ
கௌரவ சபாநாயகர் அவர்களே நான் இங்கு தொடுக்கப்பட்ட கேள்வி கடந்த யுத்தகால சூழலிலே திருக்கோயில் பிரதேசத்திலே குறிப்பாக கஞ்சிகுடியாறு தங்கவிலாயுதபுரம் சாகாமம் காஞ்சிரங்குடா போன்ற பிரதேசங்களிலிருந்து கிட்டத்தட்ட 1064 குடும்பங்கள் இடம்பெயர்ந்திருந்தன ஆனால் கௌரவ அமைச்சர் அவர்கள் மீள்குடியேற்றத்துக்குரிய சகல பணிகளும் முடிவிட்டதாக கூறுகின்றார் ஆனால் அவ்வாறான சூழல் அங்கு இல்லை அந்த பிரதேச மக்களுக்கு அடிப்படை வசதிகள் இன்னும் ஏற்படுத்தி கொடுக்கப்படவில்லை இன்னும் 594 வீடுகள் அங்கு அமைத்து கொடுக்கப்பட வேண்டும் வீதி போக்குவரத்து இல்லை இவ்வாறு பல குறைகளோடு நான் குறிப்பிட்ட 4 கிராமங்களும் இருந்து கொண்டிருக்கின்றது தயவு செய்து கௌரவ அமைச்சர் அவர்களே நீங்கள் அதற்குரிய சகல பூர்வாங்க வேலைகளும் முடிவிட்டதாக கூறுகிறீர்கள் அவ்வாறு இல்லை நீங்கள் நேரடியாக அந்த பிரதேசங்களுக்கு ஒரு குழுவை அனுப்ப வேண்டும் அங்கு யுத்தகாலத்திலே மிகவும் செழிப்பாக இருந்த ஒரு பிரதேசம் நாங்கள் வெறுமனே அரசியலுக்காக பேசவில்லை உண்மைக்குண்மையாக பாதிக்கப்பட்ட மக்களுக்கு நியாயங்கள் கிடைக்கப்பெற வேண்டும் என்பதிலே நான் குறியாக இருக்கின்றேன் தயவு செய்து நான் குறிப்பிட்ட இந்த 4 கிராமங்களில் மக்கள் 1064 குடும்பங்கள் இருந்திருக்கிறார்கள் இன்று அவ்வாறு இல்லை சுடுகாடாக காட்சி எடுத்துக் கொண்டிருக்கிறது எனவே இந்த பிரதேசங்களில் குடிநீர் பிரச்சனை பாடசாலை பிரச்சனை இவ்வாறு பல பிரச்சனைகள் இருக்கின்றது இந்த இடங்களில் இந்த மக்களை குடியமர்த்துவதனூடாகவே அவர்களுடைய அடிப்படை தேவைகளை பூர்த்தி செய்து கொடுப்பதனூடாகவே எதிர்காலத்தில் அந்த மக்களின் இருப்பை உறுதி செய்து கொள்ள முடியும் அதற்காகத்தான் இந்த கேள்விகளை நான் இங்கு தொடுத்திருந்தேன்
ගරු කථානායකතුමනි මේ මන්ත්‍රීතුමානි යොමු කරපු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අපේ දිස්ත්‍රික් ලේකම්තුමා විසින් ලබා දීපු තොරතුරු අනුවත් එවැගේම මෙතුමා කියපු ගම්මානවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට අයත් ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ලබා දීපු තොරතුරු අනුව තමයි මේ තොරතුරු අපි අද මේ සභාවට ඉදිරිපත් කරන්නේ කොහොම වුණත් ගරු කථානායකතුමනි මෙතන මේ දශක තුනක යුද්ධයත් එවැගේම අවතැන් වූ පවුල් වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. මේ තුලදී අවතැන් පිරිස් කණ්ඩායම් දෙකක් තියෙන එකක් යුද්ධ සමයේ වෙච්ච කණ්ඩායමත් ඒ වගේම ඉන්දියාවේ පැමිණිච්ච අයගේ කණ්ඩායම් විදිහට තමයි මේ අපිට තොරතුරු ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මන්ත්‍රීතුමා කියපු විදිහට අනුව තවත් 500 ගානක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නම්. ඒ වගේම අපි අමාත්‍යාංශයේ අයිති කොටස සම්බන්ධයෙන් අපි සොයලා බලලා දැනුවත් කරන්නම් කියන එක ඔබතුමා යම් තොරතුරක් තියෙනවනේ ඒ සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න ඒක වෙනුවෙන් අපි අම්පාර දිස්ත්‍රික් කාර්යාලය හරහා අනමත අපි තොරතුරු ගෙනල්ලා ඔබතුමාම දැනුවත් කරන්න කියන පැහැදිලි කිරීමක් කරනවා
கௌரவ சபாநாயகர் அவர்களே, இரண்டாவது வினாவை கௌரவ உறுப்பினர் சார் நிர்மலநாதன் அவர்கள் கேட்பார்கள்.
தேங்க்யூ. ஒன்றுபல் தயாசிரி ஜெயசேகர்.
கௌரவ நன்றி சபாநாயகர்களே. கௌரவ அமைச்சர் பிரசன்ன ரணதுங்க அமைச்சரிடம் ஒரு வேண்டுகோள் ஒன்று. மன்னார் மாவட்டத்தில் பள்ளிமுனை என்ற பிரதேசத்தில் நகர அபிவிருத்தி அதிகார சபையால் ஒரு விளையாட்டு மைதானம் புனரமைக்கப்பட்டு இன்னும் முடிவுன்ற வேளையில் அந்த வேலை நிறுத்தப்பட்டிருக்கிறது. அதை தற்பொழுது அது பல மில்லியன்கள் ரூபாய் செலவழித்தும் பாவனைக்கு செய்ய முடியாத ஒரு சூழ்நிலை இருக்கிறது. இது தொடர்பாக மாவட்ட ஜூனியர் டிரெக்டரிடம் கதைத்த போது அமைச்சருடைய கவனத்தை கொண்டு வரும்படி அவர் கேட்டிருந்தார். கௌரவ அமைச்சர் அவர்களே, அந்த மன்னார் பள்ளிமுனை கிராமத்தினுடைய அந்த மிகுதி பணத்தை எதிர்காலத்தில் வழங்குவதற்குரிய நடவடிக்கையை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
முதல்வர் தயாசிரி ஜெயசேகர்.